SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපුරුදු පරිදි අපි හැමනම් අදත් ලෝවට විදේශ විත්ති සමාලෝචනය ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශයේ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් අපිත් එක්ක කතාබහට සූදානමින් සිටින්නේ. අමල් ආයුබෝවන්. ශ්‍රී ලංකාව සම්බන්ධව වන ප්‍රවෘත්තියකින් අපි කතාව ආරම්භ කරමු. මේ කතාව පිළිබඳව අපි මීට කලිනුත් අවධානයට ලක් කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකාවේදී ගොනුණු චෝදනා දෙක. එකක් තමයි සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ඝාතනයට ලක් වුණු ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංග විසින් ගොනු කරන ලද චෝදනාව. ඇය මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් තියෙනවාය. ඒ වෙනුවෙන් වඳි ලබා දීමක් සිදු විය යුතුයි කියන කාරණාව යටතේ නඩු ගොනු කළ තිබුණා. ඊට පස්සේ තවත් නඩුවක් ගොනු වෙලා තිබුණා. හිටපු LTT සමාජිකයෙකු වුණු රෝය සමාදානම් විසින් තමන්ව අත්අඩංගුවට අරගෙන ඒ රඳවා තබා ගැනීමේ කාලය තුළදී තමන්ව ශාරීරිකවත් මානසිකවත් වදබන්ධනයට ලක්ුණාය කියන කාරණාව මත හිටපු ආරක්ෂක ලේකම්වරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා මේට වගකිව යුතුයි, ඒ සඳහා වන්දි ලැබිය යුතුයි කියලා ඔහුත් නඩු ගොනු කළ තිබුණා. මේ නඩු ගොනු කිරීම සිදු කරන ලැබුවේ ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් කියන ITJP කියන මේ රාජ්‍ය නවන සංවිධානය විසින්. ඒ තවත් නීතිඥ සමාගමක් සමග එකතු වෙලා තමයි මේ කටයුතු සිදු කළේ. දැන් මේ ප්‍රවෘත්තිය පිළිබඳව ඔබ දැනුවත් අපි මීට කලින් මේ කතාබහ කරලා තියෙනවා. අර රෝයි සමාදානම් විසින් ගොනු කරන ලද චෝදනාව, අත්අඩංගුවේ සිටින කාලය තුළදී ශාරීරික වදබන්ධනයට ලක්ුණාය කියන චෝදනාවට තවත් අලුත් දස දෙනෙක් එකතු කරන්නට මේ ITJP කියන මේ රාජ්‍ය නවන සංවිධානය කටයුතු කරලා තියෙනවා. මේ තත්ත්වය පිළිබඳව ඇමරිකාවත් ලෝකේත් විශේෂිත අවධානයක් තියෙනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වේවිද කියන කාරණාවත් එක්ක. අමල්, මේ අලුත් පිරිසක් මේ චෝදනාවට එකතු වීම පිළිබඳවත් මේ තත්ත්වය පිළිබඳවත් මොකද්ද මේ වෙනකොට තියෙන අලුත්ම වාතාවරණය?
දිලක්ෂී, මෙතන මේ පුද්ගලයන් 10 දෙනා ඔවුනුත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ යුද හමුදාව සහ ශ්‍රී ලංකාවේ පොලිසිය අත්අඩංගුවට පත් වෙලා ඔවුන්ට වදබන්ධන වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා කියන කාරණාව තමයි මේ අලුතෙන් මේ නඩුවට එකතු කරලා තියෙන්නේ. රෝය් සමාදානම්ගේ නඩුවේ තවත් වින්දිතයන් 10 දෙනෙක් හැටියට තමයි මේ පුද්ගලයන් 10 දෙනා එකතු කරලා තියෙන්නේ. මෙතන සිංහල පුද්ගලයන් 2 දෙනෙකුත්, ද්‍රවිඩ ජාතිකයන් 8 දෙනෙකුත් මේ විදිහට අලුත් වින්දිතයන් හැටියට එකතු කරලා තියෙනවා. එතන කාන්තාවන් 3 දෙනෙක්, ද්‍රවිඩ කාන්තාවන් 3 දෙනෙකුගේ නමුත් සඳහන් වෙනවා. ඔවුන්ව දැඩි ලෙස ලිංගික හිංසනයට පත් කළා කියන කාරණාවත් මෙතනදී ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ නඩුවට තවත් වින්දිතයන් එකතු කිරීම තුළින් අප්‍රේල් මාසයේ මුල් කොටසේදී ඒ ගොනු කරපු නඩුව තවත් ශක්තිමත් කිරීමේ අරමුණකින් තමයි මේ විදිහට තවත් වැඩි පිරිසක් මේ නඩුවේදී වින්දිතයන් හැටියට ගෙනල්ලා තියෙන්නේ.
දැන් මේ පිරිස මේ කාර්යය මේ අදකීයක කරපු කාරණයක් වෙන්න බෑ අමල්. මේක මේ වගේ පිරිසක් එකතු කරගෙන මේ චෝදනා ගොනු කිරීමට සෑහෙන කාලයක් ගත වෙන වාතාවරණයක්. දැන් එතනදී බොහෝ දෙනෙකුට මතුවෙන කාරණාවක් තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වේවි කියන කාරණාව මත මෙවැනි දේ සිදු කරනවාද කියලා. අපි දන්නවා යුද්ධේ නිමාවට පත්වීමත් සමගම යම් යම් අන්තර්ජාතික ක්‍රියාකාරීත්ව පිළිබඳව තියෙන මතභේදකාරී මත සහ ආකල්ප ශ්‍රී ලංකාවෙත් අන්තර්ජාතිකව. දැන් එහෙම බැලුවා මේ ITJP කියන ආයතනයේ මේක මූලික කරගෙන ගොනු කරන ලද්දක් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්ද? ලැබෙන ආරංචිත් එක්ක නැත්තම් මේක කාලයක් තිස්සේ සිදු වුණ වැඩක්ද?
දිවික්ෂි, මෙතන මේ ITJP කියන සංවිධානය මේක අප්‍රිකාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිශ්ඨකාරවරයෙක් වන යස්මින් සූකාගේ නායකත්වයෙන් පවත්වාගෙන යන රාජ්‍ය නවන සංවිධානයක්. ඔවුන් පවසන්නේ 5 විතර කාලයක් තුළ කරපු පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විදිහට ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ඔවුන් නඩු ගොනු කරන්නේ. මෙතන මේ නඩුව මේ අවස්ථාවේදී ඉදිරියට එන්නට හේතුව හැටියට ඔවුන් දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඔහු ජනාධිපති බවට පත්තුනොත් මේ වින්දිතයන්ට නීතිය ඉෂ්ට කර ගැනීමට, එහෙම නැත්නම් යුක්තිය ඉෂ්ට කර ගැනීමට අවස්ථාව අහිමි වෙයි කියන පදනම මත තමයි මේ විදිහට මේ අවස්ථාවේදී මේ කටයුත්ත කළා තියෙන්නේ. ඉතින් මෙතන මූලික බලාපොරොත්තුව වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට මුහුණ දීමට සූදානම් නම් ඒකට බලපෑමක් කරන, එහෙම නැත්නම් ඒ වැළැක්වීමේ අරමුණින් තමයි බොහෝ දුරට මේක කරලා තියෙන්නේ. ඒ බව ඔවුන්ගේ නඩුව ගොනු කරන අවස්ථාවේදී කියලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීම වැළැක්වීම ඔවුන්ගේ එක අරමුණක් කියලා.
විශේෂිත කාරණාවක් පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වෙමින් තියෙනවා. G20 සමුළුව අද ආරම්භ වීමට නියමිතයි ජපානයේ ඕසකා නුවරදී. ඉතින් මේක පිළිබඳව සමස්ත ලෝකයේම විශේෂිත අවධානයක් යොමු වෙන්නේ ලෝකයේ ප්‍රබලතම ආර්ථික බලවතුන් 20 මේ සමුළුවට සහභාගී වෙන නිසා. විශේෂයෙන්ම මේ වෙනකොට රටවල් කිහිපයක් අතර මේ වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් තියෙන මතභේදකාරී වාතාවරණය පිළිබඳව විශේෂිත අවධානයක් යොමු වේවි කියන කාරණාව මත සමස්ත ලෝකයේම මේ සම්බන්ධව විශේෂිත අවධානයක් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාව, චීනය, ඉන්දියාව වගේ රටවල් වල තියෙන මේ ට්‍රේඩ් වෝ එක, වෙළඳ යුද්ධය, වෙළඳ ගනුදෙනු වලදී ඇති වුණු මේ මතභේදකාරී වාතාවරණය සම්බන්ධයෙන් නැතිවලා තියෙන උණුසුම් තත්ත්වය පිළිබඳව. අමල්, ඒ පිළිබඳව ගත්තාම ජීවිස සමුළුව අද කොයි වගේ තත්ත්වයක් උසුලයිද?
දිලක්ෂි, මෙතන චීනයයි ඇමරිකාවයි අතර තියෙන මේ වෙළඳ යුද්ධයේ විශේෂයෙන්ම එකිනෙකාට විරුද්ධව ඒ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙලයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. මේ ප්‍රශ්නේදී ඇමරිකාවයි චීනයයි එකිනෙකාට විරුද්ධව ඒ තමන් බදු වැඩි කර ගැනීම නිසා දැනටමත් ඇමරිකාවට ගෙනෙන චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ඩොලර් බිලියන 200කට වඩා අධික ප්‍රමාණයකට මේ අලුතෙන් තීරු බදු ගහලා තියෙනවා. ඒ වගේම ඇමරිකාවෙන් චීනයට ගෙනෙන බදු භාණ්ඩ වලටත් චීනය එකට එක කිරීමක් හැටියට බදු වැඩි කරලා තියෙනවා. ඉතින් මේක මේ රටවල් දෙක අතර පමණක් නෙමෙයි, දැන් මේ වෙළඳ යුද්ධය තවත් රටවල් කිහිපයකටත් ප්‍රවර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවත් ඇමරිකාවත් එක්ක මේ වෙළඳ අර්බුදයකට පිවිසලා තියෙනවා. ඉන්දියාවත් ඇමරිකාවෙන් ගෙන්නන බඩු භාණ්ඩවලට ඒ තීරු බදු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මුළු ලෝක ආර්ථිකයටම නැත්නම් ලෝකයේම වෙළඳාමට බොහොම ඍජු බලපෑමක් කරන කාරණාවක් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් G20 සමුළුවේදී අවධානය යොමු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් මේ ප්‍රශ්නේ විසඳීම සඳහා මේ ලෝක බලවතුන්ගේ විසඳුමක් මේ ඉතාමත් කෙටි සමුළුවේදී බලාපොරොත්තු වෙන්නට අමාරුයි. නමුත් මේ ප්‍රශ්නය මේ සමුළුව පැවැත්වෙන අවස්ථාවේදී මේ වෙළඳ යුද්ධය මේ සමුළුවේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ පසුබිමේ කියන ප්‍රශ්නයක් බවට පැවතෙයි කියන විශ්වාසය තියෙනවා.
ඔව්, දැන් මේ වෙළඳ යුද්ධයට අමතරව තවත් අතුරු කාරණා විදිහට අපිට මොනවද වාර්තා වෙන්නේ විශේෂිත අවධානයක් යොමු කරાવી කියන කාරණේ ගත්තාම?
මෙතන දිලුක්ෂ, ඇත්තටම උතුරු කොරියාව පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. ඊට අමතරව දැනට ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් වෙලා තියෙන මැද පෙරදිග ඉරානය ආසන්නයේ මෙතන ස්ට්‍රේට්ස් ඔෆ් හෝමුස් කියන, ඒ කියන්නේ සෞදි අරාබියාවේ තෙල් නෞකා අනෙකුත් ප්‍රදේශවලට ගමන් කරන්නේ මේ ස්ට්‍රේට්ස් ඔෆ් හෝමුස් කියන ප්‍රදේශයේ මුහුදු තීරය හරහා. ඒ මුහුදු තීරයේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය මේ තෙල් ප්‍රවාහනය කරන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කිරීමත්, ඒ වගේම ඇමරිකානු ඔත්තු බලන ගුවන් යානයකට, එහෙම නැත්නම් ඩ්‍රෝන් එකකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරලා ඒ යානය බිම දැමීමත් එක්කලා ඇත්තටම මේ ප්‍රදේශයේ යුදගිනි ඇවිදීමේ අවධානමක් තියෙන වටපිටාවක තමයි මේ ජීවිස සමුළුව පවත්වන්නේ. ඉතින් මෙතනදී අනෙකුත් ලෝක බලවතුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ මැද පෙරදිග තියෙන අර්බුදය කොහොමද විසඳන්නේ කියලා. විශේෂයෙන්ම ඉරානය සහ ඇමරිකාව අතර තියෙන අර්බුදකාරී තත්ත්වය එක්තරා විදිහකට සමනය කර ගැනීමේ උත්සාහයක් මේ සමුළුවේදී අනෙකුත් රාජ්‍ය නායකයන් විසින් දියත් කරයි කියන බලාපොරොත්තුවත් මතුවලා තියෙනවා.
ඔව්, ඊට අමතරව අද ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට මීට සුළු මොහොතකට කලින් අහන්නට ලැබෙන්න ඇති නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආඩන් විශාල බලපෑමක් කරන්නට බලාපොරොත්තු වෙන සිටිනවා කියලා මේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය පිළිබඳව, විශේෂයෙන්ම නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් වලදී මුස්ලිම් පල්ලි කිහිපයකට එල්ලවුණු ප්‍රහාරයත් එක්ක ඒවා සජීවව සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීම හරහා මේ අවධානය සමස්ත ලෝකයේම යොමු වුණා. ඉතින් ජසින්ඩා ආඩන්ගේ මේ ක්‍රියාවලියට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසනුත් සහයෝගය දක්වනවා කියන කාරණාව මේ වෙනකොට ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ස්කොට් මොරිසන් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් එයත් ඔස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තාම අපිට වැදගත් වෙන කාරණාවක්. දැන් ජීවිස සමුළුවේදී නවසීලන්ත අගමැතිනිය මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් නීති රීති ගෙනා යුතු බවට ඒ යෝජනාව ඉදිරිපත් කරන්න ඉන්නවා කියලා අපි දැන් කලින් කිව්වනේ. දැන් ඒ තත්ත්වයත් එක්කම සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව මතභේදයට තුරු දෙන තවත් කාරණාවක් පිළිබඳව සමස්ත ලෝකයේම අවධානයට ලක් වුණා. ඒ තමයි එල් සල්වදෝර ජාතිකයෙකු තමන්ගේ පවුල සමගින් මෙක්සිකෝ වහරහා ඇමරිකාවට නීති විරෝධීව ඇතුල් වීමට දරපු උත්සාහයේදී මේ පුද්ගලයා සහ ඔහුගේ දියණිය මිය ගිය පුවත ඔවුන් ගඟක් තරණය කළ ඇමරිකාවට ඇතුල් වීමට දරපු උත්සාහයේදී ගසාගෙන ගොස් මිය ගියා. මේ ඡායාරූප ලෝකේ පුරාම සමාජ මාධ්‍ය ජාලාවලින් ප්‍රචලිත වීමට පටන් ගත්තා. දැන් ඒ තත්ත්වයත් එක්ක සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වයත් ඇමරිකාවේ සරණාගති ප්‍රතිපත්තිය පිළිබඳවත් දෝෂාරෝපණ එල්ලෙමින් පවතිනවා. ඉතින් ඒ තත්ත්වයේ මත මේ ඇතිවුණු සිදුවීමත් මේ සිදුවීමේ අලුත්ම තොරතුරු විදිහටත් අපිට දැනට වාර්තා වෙන තත්ත්වය පිළිබඳව මීළඟට මම කතා බහ කරන්න කැමතියම.
දිලුක්ෂි, මෙතන මේ එල් සල්වදෝරේ පවුලක් ඔවුන් උත්සාහ කරලා තියෙනවා රියෝ ගැන්ඩේ ගඟ හරහා මෙක්සිකෝවේ ඉඳලා ටෙක්සාස් වලට ඇතුල් වෙන්නට. ගඟ තරණය කරන්න පියා උත්සාහ කරන අවස්ථාවේදී තමන්ගේ කුඩා දියණිය අවුරුදු 2කට වඩා අඩු වැලේරියා කියන මේ දුව ඔස්කා ඇල්බර්ටෝ මාටිනස් කියන අවුරුදු 25 තරුණයත් එක්කලා මේ ගඟෙන් එතර වෙන්න කරපු උත්සාහයේදී තමන්ගේ කුඩා දියණිය ඒ දිය පහරට ගහගෙන යන අවස්ථාවේදී ඇයව බේරා ගැනීමට පියා ඉදිරිපත් වෙලා පසුව මේ දෙපළම මේ සඩපහරට අහුවෙලා ගිහිල්ලා ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මේ කුඩා දැරිය තමන්ගේ පියාගේ බෙල්ල වටේ අත දාලා අල්ලගෙන ඉන්න පින්තූරයක් දෙදෙනාම මුණින් අතට ගඟේ ඉවුරකට ගොඩ ගහලා තිබිච්ච ඒ පින්තූරය සමාජ ජාලා තුලින් විකාශනය වෙනවත් එක්කම මුළු ලෝකයේම ඇත්තටම ඉතාමත්ම කම්පණයට පත් වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ එකම ඇමරිකාවේ මේ සරණාගතයන් සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය තවත් දැඩි ලෙස විවේචනයට ලක් වෙන්න පටන් ගත්තා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඔහු තමන්ගේ මේ සරණාගතයන් සම්බන්ධයෙන් තියෙන දැඩි ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට මෙතනදී ඉදිරිපත් වෙලා නැහැ. ඔහු මෙතනදීත් මේ මරණය සම්බන්ධයෙන් වරද පටවන්නේ මෙක්සිකෝවට. ඔහු කියා සිටින්නේ මෙක්සිකෝවේ ඒ දේශ සීමාව ප්‍රදේශයේ මීට වඩා දැඩි ආරක්ෂාවක් එව නැත්නම් හමුදාව යොදවලා මේ විදිහට සරණාගතයන් එන එක වැළැක්වීමට මෙක්සිකෝව කටයුතු කරන්නට ඕනේ කියලා. මේ විපතටපත් වෙච්ච පියා සහ දැරිය ඔවුන් මෙක්සිකෝ ප්‍රවේශියන් නෙමෙයි, ඔවුන් එල් සල්වදෝරේ සිට මෙක්සිකෝව හරහා ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයට ඇතුල් වෙන්නට උත්සාහ කරපු පිරිසක්. ඉතින් ඇමරිකාව දිගින් දිගටම මෙක්සිකෝවට දෝෂාරෝපණය කරන්නේ තමන්ගේ රට හරහා අනෙකුත් ලතින් ඇමරිකානු රටවල්වල පුරවැසියන්ට මේ විදිහට ගමන් කරන්න දෙන එක වැරදි කියන කාරණාව කියා සිටිනවා. නමුත් මේ ප්‍රශ්නය ඉතාමත්ම උග්‍ර දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ විදිහට තමන්ගේ ජීවිත අනතුරට පත් කරගනිමින් තවමත් පිරිස් ඇමරිකාවට ඇතුල් වීමට උත්සාහ කරන නිසා.
තවත් විශේෂිත අවධානයක් තියෙනවා ලෝකයේ උතුරු අර්ධගෝලය පැත්තේ රටවල් පිළිබඳව. අපි දන්නවා මේ සමකයට යටින් තියෙන රටවල් වලට, ඒ කියන්නේ මේ අපි දැන් මේ ඉන්න ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට දැන් මේ ශීත ඍතුව ඇවිල්ලා තියෙන්නේ. නමුත් උතුරු කරේ රටවල් වලට ගිම්හාන ඍතුව, ඒගොල්ලන්ගේ සමයක පෙර නොවිවරු ගිම්හාන ඍතුවක් සමයකක් යුරෝපා කරයට ඇතුළු උතුරු රටවල් වලට ලැබිලා තියෙනවා කියන ආරංචියත් අපිට එනවා මල්. කොහොමද මේ පාරිසරික වෙනස් වීම පිළිබඳව ලැබෙන අලුත්ම දත්ත?
විලක්ෂ, ඇත්තටම අද වෙනකොට යුරෝපයේ රටවල් කිහිපයක ස්පාඤ්ඤයේ, ඉතාලියේ, ප්‍රංශයේ, ජර්මනියේ 2003 වකවානුවේ ඔවුන් අත්විඳපු උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයක් ඇති වෙයි කියලා විශ්වාස කරනවා. සමහර ස්ථානවල, විශේෂයෙන්ම ප්‍රංශයේ සමහර ස්ථානවල සෙන්ටිග්‍රේඩ් අංශක 44 දක්වා අද වෙනකොට ඒ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන් කියන ඒ අනතුරු ඇඟවීම කළා තියෙනවා. ඒ අනුව ඉස්කෝල වසා දමලා තියෙනවා. ඒ එක්කම ජනතාවට එළියට පහළට එන්න එපැයි කියන කාරණාවත් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ ඒ ක්‍රියාදාමයේම කොටසක් හැටියට තමයි මේක හඳුන්වලා තියෙන්නේ. ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. කවුරුත් මේ බලාපොරොත්තු නොවිච්ච විදිහට.
හොඳයි මල්, අපි ස්තුතිවන්ත වෙනවා ලෝකයේ අලුත්ම තත්ත්වෙත් අපිට සමීප කරලීමට. මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි අපිත් එක්ක සුපුරුදු ලෙස මේ කතා බහට අදත් සම්බන්ධ වුණේ. අමල්, අපේ හමු වීම නැවතත් සිදු වෙන්නේ ලබන සතියේ සිකුරාදා. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දෙවිච්ච.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.